ඊළඟට කරු ඉන්දිකා අනුරුද්ධ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
ඔබත්ම ස්තුතියි මූල ආසනයේ ගරු මන්ත්‍රීතුමියනි. 2008 අංක 14 දරණ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට මේ අවස්ථාවේ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද දවසේ මුලින්ම ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන අපේ ඇමතිතුමාගෙන්, ඇමතිතුමා නම් මෙතන නෑ, නියෝජ්‍ය ඇමතිතුමා දැන් ආවා. එතුමා අතේ හරි එවලා තියෙනවා නම් අර ඍජු විදේශ ආයෝජන බිලියන ඩොලර් බිලියන 1.7ක ලැබුණා කිව්වා. ඒ ආයෝජනවල නම් වාර්තාව පැය භාගයකින් දෙනවා කියලා තමයි අපේ ගරු කැබිනට් ඇමතිතුමා මලික් සමරවික්‍රම ඇමතිතුමා ප්‍රකාශ කළේ උදේ, මං හිතන්නේ දවල් 1ට විතර 2ට විතර පටන් ගත්තු මොහොතෙම. හැබැයි මේ දක්වා තාම අපිට ආපු ආයෝජන සහ ආයෝජකයෝ සහ ඒ ගැන කිසිම සඳහන් කිරීමක් නැහැ. ඒ නිසා මේ කතාව ඉවර වෙද්දිවත් ඒක ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා ආරම්භ කරමින් මගේ දැනීමේ හැටියට, මගේ දේශපාලනයේ හැටියට, රටේ ජනතාවගේ බලාපොරොත්තුවේ හැටියට මොනවද මේ ගිවිසුම් කියන්නේ කියන එක රට දැනගත යුතුයි. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි රටත් ජාතියත් අද පාර්ලිමේන්තුව වෙන බහුතරයත් සංවර්ධනය කියන දේ මොකක්ද කියන එක අඳුනගත්තු කාලවකවාණු. එක්සත් ජාතික පක්ෂයේ සමහරුන්ට අද බීතියක් තිබුණට, සමහරුන්ට නිදහසක් නැති වුණාට, යුද්ධය අවසන් වෙලා සංවර්ධනයක් කියන එක වෙන්නේ කොහොමද, සංවර්ධනයේ ගමට ලැබෙන්නේ කොහොමද, සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගන්න කොහොමද, ආයෝජකයෝ ගෙන්නන්නේ කොහොමද කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙච්ච කාලවකවානුවක් වසරක් තිබුණා නම්, එහෙම නැත්නම් දශකයක් තිබුණා නම් ඒ රාජපක්ෂ යුගයේ විතරයි. සමහරුන්ට අහගෙන ඉන්න බෑ. සමහරු අහන් ඉද්දි කනට නිකන් යගුල් වලින් අයිනවා වගේ. ඒ බීතේ වැඩි වෙලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ යුගයේ අවශ්‍යතාවය තිබුණේ රටේ ග්‍රාමීය කර්මාන්තකරුවා, ව්‍යවසායකයා, එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයා දියුණු කරලා ඒ ව්‍යාපාරිකයා හොයාගෙන එන්න ලෝක ආයෝජකයන්ට මේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි ව්‍යාපාර තියෙනවා කියලා පෙන්වන්න. ඒ නිසා තමයි හම්බන්තොට වරාය ඉදි කළේ. හම්බන්තොට වරාය චීනේ දැක්කා, සිංගප්පූරුව දැක්කා, බටහිර රටවල් දැක්කා, මේකේ වටිනාකම වැදගත්කම දැක්කා. හම්බන්තොට වරාය ඉදිවෙලා වසරකින් දෙකකින් රටල ලැබෙන්න තිබිච්ච මහා ධනස්කන්ධයක් නැති කරන්න සිංගප්පූරුවත් මැදිහත් වුණා. සිංගප්පූරු වරාය කඩා වැටෙනවා සිංගප්පූරුව දැක්කා. ඒ නිසා තමයි සිංගප්පූරුව ලංකාවේ ආණ්ඩුව, එවකට පැවතිච්ච ආණ්ඩුව, රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න දැවැන්ත කාර්යභාරයක් කළේ. ඒ කාර්යභාරයට මුදල් සිංගප්පූරුවෙන් එව්වා. ඒ මුදල් ගෙවීම කිරීම සඳහා මහා බැංකුවට අධිපති කෙනෙක්, වර්තමාන අගමැතිවරයා පත් කරගත්තා. තමුන්ගේ බොහොම හිතවතෙක්, යාළුවෙක්, යන එන ගමන් බිමන් හොඳට දන්න, හොඳට අඳුරන කෙනෙක්. එතුමා ගැන අපි පුන පුනා කිව්වා. 2015 පෙබරවාරි මහා බැංකු බැඳුම් කරේ සල්ලි කොල්ල කද්දි අපි කිව්වා. මහා බැංකු බැඳුම් කරේ සම්බන්ධයෙන් මහා බැංකු අධිපතිවරයාට ඇඟිල්ල දික් කරලා අපි කිව්වා විශාල හොරකමක්, වංචාවක් වෙලා කියලා. එතුමා එදා මහා බැංකු අධිපතිව ආරක්ෂා කළා. දෙවැනි වර මහා බැංකු බැඳුම් කරේදී අපි කතා කරලා පෙන්නලා දුන්නා, එදත් ආරක්ෂා කළා. ජනාධිපතිවරයා ආරක්ෂා කරා. ඒ වෙලාවේ තිබිච්ච ආණ්ඩුව ජනාධිපතිවරයා විසිරෙව්වා, කෝප වාර්තාවේදී විසිරෙව්වා. ඒ සිංගප්පූරු බීතිය තාම රටෙන් ගිහිල්ලා නැහැ. ඒ සිංගප්පූරු ජාතිකයන්ට සිංගප්පූරුවේ ඒ පුරවැසිකම තියෙන මහා බැංකු අධිපතිවරයාගේ බීතිය තාම ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිත් සතන් තුලින් ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි අපිට බදු ගහන්න වෙන්නේ 100%. ඒ නිසා තමයි ඉන්ධන වැඩි කරන්න වෙන්නේ. ඒ නිසා තමයි පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙ මිල වැඩි කරන්න වෙලා තියෙන්නේ. දැන් මහා බැංකුව කොල්ල කාපුන් සිංගප්පූරුවේ සුර සැප විඳිනවා. දැන් තව සිංගප්පූරු කෝලමක් ගෙනල්ලා තියෙනවා අපේ ඇමතිවරයා. මේ කෝලමෙන්, මේ සිංගප්පූරුවත් එක්ක මේ ගහන ගිවිසුමෙන් ඉක්ටායකට බැරුව ගිය ඉන්දියානුව ලංකාවට එනවා. ඒක ගැන උදේ තර්ක විතර්ක ආවා. මම කැමති නෑ ඒක ගැන කතා කරන්න, ඒක අවශ්‍ය නෑ. නමුත් ඇයි මේ නායකයන්ට හිතෙන්නේ නැත්තේ? අවුරුදු 4ක 5ක తాවකාලික කාලයක් ඔබ තමුන්නාසලට රට පාලනය කරන්න දීලා තියෙන්නේ. රටේ සින්නක්කර අයිතිය අගමැති රනිල් වික්‍රමසිංහටවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටවත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කිසි කෙනෙකුට දීලා නැහැ. මේක අවුරුදු 4ක නැත්තම් 5ක తాවකාලික අයිතියක් විතරයි. මේ අයිතිය තුලින් අද ඉපදෙන දරුවා අනාගතයේ ඉපදෙන දරුවාගේ ඉරණම තීන්දුව කරනවා. අනාගතයේ ඉපදෙන දරුවාගේ ඉරණම තීන්දුව කරනවා. ඉන්දු ලංකා ගිවිසුම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අසංකරදී අපි කුඩයි. ඒ සාපේ පාපේ අපි තාම ගෙවනවා. ඉන්දියාවෙන් එනවා යంత్ర සූත්‍ර, ඉන්දියාවෙන් එනවා මෝටර් රථ, ඉන්දියාවෙන් එනවා යතුරු පැදි, ඉන්දියාවෙන් ඒවට උපකරණ එන මුරිච්චියේ ඉඳන් ටයර් එකේ ඉඳන් ටියුබ් එකේ ඉඳන් හැම අමතර කොටසක්ම එනවා. ඒකට දාන මුරිච්චියක් හදාගන්න අපේ ලංකාවේ කිසි කෙනෙකුට බෑ. ඒ ඉන්දියානු වාහන වලට අමතර උපාංගයක් හදාගන්න බෑ. අපේ නිෂ්පාදකයෙක් ගිහිල්ලා ඉන්දියාවට ආදේශකයක් විදිහට හැදුවොත් ඉන්දියාවේ ඊට වඩා අඩුවට ඒ බාණ්ඩ ලංකාවට එවලා ඒ ව්‍යාපාරේ කඩා දානවා. එහෙමනම් අද ඇමතිවරු ඉන්න ඕනේ ඇයි? ඇමතිවරු කටයුතු කරන්න ඕනේ කෙසේද? ඔබතුමාලා මේ අවුරුදු 3ට මේ ගත කරපු කාලේ නිසා තමයි ආණ්ඩුවේ හිටපු 20කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂ පත්තේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන ආසන සංවිධායකවරු අද කතා කරලා කියන්නේ කට නිහඬව තියාගෙන විපක්ෂ කටයුතු කරන්න ඉඩ දෙන්න කියලා තියෙන්නේ. එනිසා අද පාර්ලිමේන්තුවේ ජනප්‍රියම පක්ෂ බවට පත් වෙලා තියෙන්නේ විපක්ෂ කියන එක කවුරුත් දැනගන්න ඕන. අද ආණ්ඩුවට ජනප්‍රියත්වයක් නැහැ. අද ආණ්ඩුවේ ඇමතිවරුන්ට ජනප්‍රියත්වයක් නැහැ. අද ආණ්ඩුවේ අගමැතිවරයාට ජනාධිපතිවරයාට ජනප්‍රියත්වයක් නැහැ. ඒ ජනප්‍රියත්වය ඇවිල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉන්න ඒකාබද්ධ විපක්ෂයට සහ සමස්ත පාර්ලිමේන්තුවේ විපක්ෂයට. අද විපක්ෂ බලය වැඩි වෙලා අද විපක්ෂය ඇතමුන් කතා කරන්නේ එක පැත්තක් ගැන විතරයි. හැබැයි අද අපි අහනවා අඳෝනා දෙනවා කෝ ආණ්ඩුව උතුරට දුන්න සංවර්ධනේ කියලා. උතුරට රේල්ලුව ගෙනිච්ච මහින්ද රාජපක්ෂ, උතුරට කාපට් පාර ගෙනිච්ච මහින්ද රාජපක්ෂ, උතුරට විතරක් නෙමේ රටේ හතර දිග් භාගෙට සංවර්ධනය ගෙනිච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකන් නෙමේ ආදරණීය හිතවතුනි, මිත්‍රවරුනි, මන්ත්‍රීවරුනි, ඇමතිවරුනි, නිකන් නෙවෙයි එතුමා ඒ කටයුත්ත කළේ මෙන්න මේ අද දකින අරුණලු දකින්න, හෙට දකින හෙට ඉපදෙන දරුවට අරුණලු දකින්න. එනිසා අවශ්‍යතාවයේ තිබුණේ හම්මන්තට වරාය දියුණු කරමින් රටේ අනෙකුත් ව්‍යවසායකයින් ව්‍යාපාරිකයින් දියුණු කරමින් ඒ කටයුතු කරන්න. ඒ නිසා දැන් අද මේ ගිවිසුමක එල්ලිලා අපි දකිනවා දෙපැත්තට බෙදාගෙන අද තර්ක විතර්ක ගෙනාවත් මොකටද අපි මේ වගේ කාලකන්ණි ගිවිසුම් ගේන්නේ? අපේ රටේ ඉන්න වෘත්තිකයෝ, අපේ රටේ ඉන්න ඉංජිනේරුවෝ, අපේ රටේ ඉන්න වෛද්‍යවරු පැහැදිලිවම කියනවා මේ ගිවිසුම් තුලින් ඒගොල්ලන්ගේ වෘත්තියන් වල තියෙන අනාරක්ෂිතභාවය, ඒගොල්ලන්ගේ වෘත්තියන් වල තියෙන අනාරක්ෂිතභාවය නිසා ඒක ගමේ ඉන්න අහිංසක දිලිඳු ජනතාවට දැනෙනවා. ඒ නිසා කිසිම දෙයක් නිෂ්පාදනය කරලා අලෙවි කරලා නිෂ්පාදිත ආර්ථිකයක් හදන්න නායකයින්ට මොළගෙඩි වෙල්ට මොලේ පහළ වෙන්නේ නැත්තම් මේ යන විදිහට ගියොත් අර 2025 නෙමේ තව කොටසක් ඇවිල්ලා විපක්ෂ වාඩි වෙයි. ඒ නිසා අපි දන්නවා දැන් ගෝඨාභය බීතිකාවක් හැදිලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමා අසුන් ගන්නවා.
නායකතුමනි, මම දන්නවා ඔබතුමත් හොඳ ව්‍යවසායකයෙක්, හොඳ ව්‍යාපාරිකයෙක්, ඒ එක්තරා වකවානුවක් තුල. එනිසා ව්‍යාපාරිකයෝ විදිහට අපි දන්න දෙයක් තමයි ඉස්ලාම විදේශිකයන්ට පහසුකම් සපයන්න කලින් රටේ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක්, ව්‍යවසායකයින්ට අවස්ථාවක් දෙන්න ඕන. අද පාර්ලිමේන්තුව ඔබතුමා මුලසුන දරද්දී, ඔබතුමා කතානායකවරයා විදිහට කටයුතු කරද්දී මෙවැනි කාලකන්ණි පනත් ඇවිල්ලා අපේ රටේ තියෙන සම්පත් විනාශ කරනවා නම්, සම්පත්තික හූරගෙන කනවා නම්, මං හිතන්නේ සුජීව ඇමතිතුමා මං හිතන්නේ පැයකට දෙකකට පාර්ලිමේන්තුවට ආවේ එන්න බැරි හින්දා වෙන්න ඇති. මෙවැනි ඒවට අත්සන් කරනවට කැමති නැති හින්දාද දන්නේ නැහැ. හැබැයි අපේ විෂය බාර ඇමතිතුමා කතා කරලා නම් කිව්වේ ඔබතුමාට හොඳටම අසාධ්‍යයි ඒ හින්දා එන්න විදිහක් නැහැ කියලා. උදේ. මේ දැන් ආපු නිසා මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේක ගැන ඔබතුමා සුබවාදී තීන්දුවක් ගනී කියලා. ඉතින් ඒ නිසා මේ ගෝඨාභය බීතිකාවට බය වෙන්න එපා. රටට ආදරය කරන නායකයන්ට ඇති වෙන්න ඉඩ දෙන්න. අපි රාජපක්ෂ වරුන්ගේ ගෝඨාභයද බැසිල්ද මහින්ද රාජපක්ෂද නාමල් රාජපක්ෂද චමල් රාජපක්ෂද කියන එක අපි තීන්දුව කරගන්නම්. අපි ආවේ නැහැ ඔබ තමුන්නාන්සේලාගේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා සජිත් මහත්තයාද එහෙම නැත්නම් අගමැතිතුමාමද එහෙම නැත්නම් අර කියපු කෙනෙක්ද කියලා ඔබතුමාලාගේ කිල්ලොටවල ඇඟිලි ඔබන්න අපි ආවේ නැහැ. අපි ආවේ නැහැ ඔබතුමාලාගේ දේවල් කියන්න. ඒ නිසා මේ ගජමිතුරු හවුලෙන් රටට විනාශයක් වෙලා තියෙන්නේ. ඒක තමයි ඔබතුමා ගැනත් කියන්න ඕන. දැන් ඔබතුමා කිව්ව ආණ්ඩුවේ අගමැතිවරයාට කෙලවීගෙන එනවා ජනාධිපතිවරයාට කෙලවීගෙන එනවා මෙහෙම ගියොත් අපිටත් කෙලවෙනවා කියලා ඊයේ පෙරේද අපි අහගෙන. ඒ නිසා මේ හැම නායකයෙක්ම දකින්න දේවල් ඔබතුමා ද්‍රවිඩ නායකත්වය ඒ කඳුකර ජනතාවට දෙද්දි ඔබතුමා ඒ ජනතාවගේ පැත්තේ හිටගන්න ඕනේ. ජනතාවගේ පැත්තේ හිටගන්න දේශපාලන නායකයෝ මේ කිසිම කෝලමකට කැමති නැහැ. හැබැයි වරදාන වරප්‍රසාදත් එක්ක හිට ගන්න අයට ඕනාම දෙයක්. දැක්ක අර වෙන්න අපේ මන්ත්‍රීතුමා එකෙන් එකට පොයින්ට් ඔෆ් ඕඩර් අරගෙන මං හිතන්නේ රීති ප්‍රශ්න එකෙන් එකට දැම්මා. ඉතින් දැම්මේ මොකටද? කාව රකින්නද? ගරු මන්ත්‍රීතුමනි ඇමතිතුමනි කවදාවත් නායකයෝ රකින්න යන්න එපා. ගමේ ජනතාව රකින්න. ගමේ ජනතාව රැක්කොත් තමයි නායකත්වයට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි නායකයෝ රකින්න ගියොත් නායකයන්ට සිද්ධ වෙ නායකයෝ රකින්න ගියාට සිද්ධ වෙන්නේ ගෙදරට වෙලා නායකයන්ට පාන් දැල්ව දැල්ව ඉන්න. ඒ නිසා මං ඒ යටිතල පහසුකම් ගැන මේ වෙළඳ ගිවිසුම් ගැන එහෙමයි කතා කරේ. ඒ නිසා මේ ගජමිතුරු පාලනේ බොහොම භයානක පැත්තකට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් අපේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ පවා දැන් මේ රාජකීය එහෙම නැත්නම් මේ රෝයල් පාලනය ගැන ඈ හරිද ඒක තමයි රාජකීය විද්‍යාලයේ ඉන්නේ හොඳ දක්ෂ ඒ වගේම ඒ පාසලට ආදරය කරන රටට ආදරය කරන හැබැයි අද පාර්ලිමේන්තුවේ රාජකීයෝ ටික එකතු වෙලා මං හිතන්නේ නෑ ආණ්ඩුව නියෝජනය කරන අය අපි කියන්නේ
ඒ තරෂෙන්ට හම්බෙන්නේ නෑ කියන්නේ
ඔබතුමාට චාන්ස් එකක් නැහැ ඒ ගොඩට යන්න. ඒ රාජකීය ගොඩේ ඉන්න වෙනම ටීම් එකක්. ඒ නිසා ඒ ටීම් එක ඒක බලාගනි. ඒ නිසා ඔබතුමා රාජකීයෙක් උඩට ඔබතුමා මේකට ඇතුල් කරගන්නේ නැහැ. ඒ නිසා මේ රාජකීය පාලනේ මේ විදියට අරගෙන ගියොත් රට බොහොම භයානක තැනකට යන. ඒ නිසා අපි දකිනවා ගරු කතානායකතුමනි ගමේ ව්‍යවසායකයට ගමේ ව්‍යාපාරිකයට අවස්ථාවක් දෙන්න ඕන. ගමේ ව්‍යාපාරිකයට ව්‍යවසායකයට අවස්ථාවක් දෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිම දවසක මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් වලට ගියේ නැහැ. එතුමා ඒ කිසිම මොකද්ද ගරු ඇමතිතුමා? ඒක තමයි ගණන් ගත්තේ නැති නිසා. හැබැයි එතුමාව ජාත්‍යන්තරේ ගණන් ගන්න ඕනේ නැහැ. ලංකාවේ ජනතාව හොඳට ගණන් ගත්තා. ඒ නිසා සොදේශිකයෝ ගණන් ගත්ත විදේශිකයෝ ගණන් ගත්තේ නැති වුණාට ඔබතුමාලා සලකන්නේ විදේශිකයන්ට මිසක් සුදේශිකයන්ට නෙමෙයි. ඒ නිසා ඔබතුමාලා විදේශ ආයෝජකයන්ට පඬුරු අල්ලනවා. ඔබතුමාලා විදේශ ආයෝජකයන්ට දොළපිදේනි දෙනවා. ඔබතුමාලා විදේශ ආයෝජකයන්ට මොනවා දුන්නත් රටේ ආර්ථික වර්ධන වේගය 3.1ට ඔබතුමා මේ අමාත්‍යංශ ගත්ත දා ඉඳන් ඇදලා දාලා තියෙනවා. ෆොක්සගන් කර්මාන්ත ශාලාව කියලා අර සෙනොක් ආයතනෙට කුලිය පිටියක් කරගානක් දීලා තියෙනවා. ඈ ටයර් කර්මාන්ත ශාලාව කියලා තව එකක් දීලා තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ කාරණාව සම්බන්ධයෙන් අපිට පිළිතුරු දෙන්න කලින් පැය භාගයකින් ගෙනත් දෙනවා කියපු අලුත් ආයෝජකයින්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න කරුණා කරලා ඒ වාර්තාව ඉදිරිපත් කරන්න මම ඉල්ලා හිටනවා. ඕක උස්සලා පෙන්නනවට වඩා මෙන්න මේ ව්‍යාපාරේ මෙන්න මේ ගමේ මෙන්න මේ නගරේ ආරම්භ වෙනවා කියලා එක පහක් විදේශ ආයෝජන මට කියන්න. මම මේ කතාව මෙතනින් අවසන් කරලා වාඩි වෙන්න මට එක ආයෝජන අවස්ථා පහක් කියන්න ඔබතුමා.
අවසානද කරු මන්දේතුමා? අවසානද? අවසානද කියන කතාව පැහැදිලි
කරගන්න.
ගරු ඇමතිතුමා පැහැදිලි කරන්න
නෑ. බොහොමත්ම ස්තුතියි. මම අවසන් කරන්නම්. ඊට පස්සේ එතුමාට අදහස් කියන්න පුළුවන්. ඒ නිසා ගරු කතානායකතුමනි මම කියාගෙන ආවේ අපිට අවශ්‍ය කරන්නේ සිහින නෙමෙයි. අර කතාවක් තියෙනවා සිහින කෝටියක් තිබුණට අතේ එක සතයක් නෑ කියලා. ඔබතුමා එදා ඉඳන් ලොරි ටෝක් නැව් ටෝක් දුන්නට ඔබතුමාලට ප්‍රායෝගිකව කරන්න බැරුව ගියා. මම අවසන් කරන්නම්. මම ඉල්ලා සිටින්නේ සිහින නෙමෙයි යථාර්ථයක් වෙච්ච මිලියන මෙන මෙපමණ ප්‍රමාණයක ව්‍යාපෘතියක් මුදලක් ආයෝජනයේ වශයෙන් රටට ආවයි කියන එක ඔබතුමා ප්‍රකාශ කරන්න බොහොමත්ම ස්තුතියි.
හොඳයි බොහොම චරිකාරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු සංවර්ධන උපාය මාර්ග යාචන්ත රැඳැමෙත්තුමා පැහැදිලි කරන්න.
ගරු කථානායකතුමා ප්‍රථමයෙන්ම මම මේ රටට මේ මාස 4 යවපු ආයෝජන ගැන මම ටේබල් කරන්න කැමතියි. ඉස්සෙල්ලාම මෙතුමා කිව්වා මම කියන්නේ හම්බන්තොට LNG ප්ලාන්ට් එකක් එනවා මිලියන 737යි. මිලියන අපාර්ට්මන්ට් පොඩ්ඩයි නම වෙන කාලේ ඊට පස්සේ කතා කරන්න. අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එහෙම බෑ දැන් මම කිව්ව එකද මම කියන්නේ. ඔව්. අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් කොළඹ මිලියන 89යි. ලක්ෂරි රිසෝර්ට්ස් දකුණේ මිලියන 72යි. අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් මේ සබර්බ්ස් වල කොළඹින් 24යි මිලියන 24යි. මෙගාවොට්ස් 10.2ක් මේ වින් පවර් ප්ලාන්ට්ස් උතුරේ මිලියන 28යි. ඩොලර් මිලියන. මැනුෆැක්චරින් ප්‍රොජෙක්ට්ස් ඩොලර් මිලියන 12යි. මොබිටෙල් පොඩ්ඩක් ඉන්න ගෑ ගන්න නේද? මොබිටෙල් ආයතනයෙන් බොරු නෙමෙයි කියලා බලනවා නිකන් කතා ගන්න දන්නේ නැතුව.
ආ පාදිරි කරන්න.
නිකන් මෝඩෙක් වගේ ගෑ ගන්න එපා. ඉදි වෙන්නේ කොළඹ බගුවක් ඒවා පිටරට. මොබිටෙල් කොළඹ මිලියන 80යි. ටෙලිකොම් රට වටේම මිලියන 79යි. හජ් මිලියන 57යි. ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් මිලියන 28යි. MAS ගාමන් මිලියන 21යි ගිරිඋල්ලේ. ටුබැකෝස් ෆෝ එක්ස්පෝර්ට් මිලියන 13යි. ගාමන් ෆැක්ටරිස් මිලියන 7යි. අනිත් ඒවා මිලියන 100යි. ඊට අමතරව මේ අද ඉඳලා ජූනි අන්තිම වෙන කලින් LNG ප්ලාන් දෙකක් කෙරළ පිටිය බිලියනය මිලියන 1000යි ඩොලර් මිලියන. LNG ටර්මිනල් එකක් මිලියන 100යි. හම්බන්තොට සිමෙන්ට් ප්ලාන්ට් එකක් මිලියන 100යි. මම මේක ටේබල් කරන්න
කැමතියි. ඔව්.
ගරු කථානායකතුමා මීට වඩා මට කියන්න කැමතියි. අන්තිමට මට කියන්න කැමතියි මේ සිංගප්පූර් ශ්‍රී ලංකා
මන්ත්‍රීතුමා කතා කරන්න අවස්ථාව දෙන්න.
සිංගප්පූර් I would like to inform that as per the Singapore-Sri Lanka free trade agreement, no one can come to Sri Lanka, no Singaporean or anyone else can come to Sri Lanka except after investing in a project. If they invest in any project, only some specialists can come and they can only work in that company. So I want to make that very clear. Okay. So that is the current regulation as well. Thank you very much.
Okay. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්ති අප ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාප්ති පන්තරේ නියමිය අංක 1 සභාවකද
අයි
අංක 2 සභාවකද සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව හෙට සවසේකට
කල් තැබීමේ යෝජනාව ගරු ගලප්පති මන්ත්‍රීතුමා පොඩපඩින් කොහොමද හරි යෝජනා කරන්න
ගරු කථානායකතුමනි 2018 5/22 සභාව කල්තබන අවස්ථාව ඉදිරිපත් කරන ලබන යෝජනාව වත්මන් ආණ්ඩුව පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මෙරටේ දීවර ප්‍රජාව වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත ජනතාවම ඉමහත් පීඩාවට පත්ව ඇත. විශේෂයෙන්ම අතිශය වූ ගැටලු රැසක් සහිතව දීවර කර්මාන්තයේ නියැලෙන දීවර ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීම දැරිය නොහැකි බරපතල පීඩාවකි. ඉමහත් ගැටලුවකි. මෙමගින් සිදුවනුයේ දීවර ජනතාව ස්වකීය කර්මාන්තයේ රැඳී නොසිට ඉවත්ව යෑම
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මොලා සෙන්ට පැමිණුණේ ඇත.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
පසුගිය ආණ්ඩුව සමය තුළද ආණ්ඩු සමය තුළද මෙලෙස ඉන්ධන මිල ඉහළ දැම්මූ අවස්ථාවේ ඔවුනට සහනාධාර කූපන් ක්‍රම වේදයක් හඳුන්නා දෙන ලදී. එය කිසිසේත්ම දීවරයාගේ මුඛ්‍ය ප්‍රශ්නයට සැබෑ උත්තරයක් නොවීය. වත්මන් ආණ්ඩුවද එම ක්‍රම වේදයම අනුගමනය කරමින් සහනාධාර කූපන් පත් හා බැංකු ගිණුම්වලට මුදල් බැරකිරීමේ ක්‍රියාවලියක් යෝජනා කරනු ලබන අතර එද පෙර පැවති තත්ත්වයටම සමානය. ඒ දීවර ප්‍රජාවගේ ප්‍රශ්නයට සැබෑ උත්තරයක් නොවීය. එබැවින් තෙල් මිල වහා අඩු කරන ලෙසත් නැතහොත් දීවර ප්‍රජාවට පෙර පැවති මිලටම ඔවුන්ගේ රැකියාවේ අවස්ථාවය සරලනසේ දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට අවකාශ සලසන ලෙසත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටී. ගරු කථානායකතුමනි, ආණ්ඩුව පසුගිය මැයි 10 වෙනිදා මධ්‍යම රාත්‍රී ඉඳලා ඉන්ධන මිල ඉහළ දැම්මා. ඒක මේ රටේ සමස්ත ජනතාවට බරපතල පීඩාවක්. ඒ වගේම දිව ජනතාවට, ඒ වගේම වතුකරේ ජනතාව ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාවට, ඒ දුක් විඳින ජනතාවට ඉමහත් පීඩාවක්කට පත් වෙලා තියෙනවා ඒ කාරණේ. ඒ නිසා පෙට්‍රල් මිල ලීටර 117 ඉඳලා 130 දක්වාත් මිල රුපියල් 20කින්, ඩීසල් මිල ලීටර 1 රුපියල් 95 ඉඳලා 109 දක්වා රුපියල් 14කින්, ඒ වගේම භූමි තෙල් මිල ලීටරේ රුපියල් 44 ඉඳලා 101කින් රුපියල් 50කින් වැඩිවීමට කටයුතු කරලා තියෙන වැඩි කරලා තියෙන ආණ්ඩුව. මෙන්න මේක රටේ සියලුම ක්ෂේත්‍රවලට බරපතල විදියටම බලපාලා තියෙන වගේම අපි විශ්වාස කරනවා මෙන්න මේ තත්ත්වය තුළ රටේ භාණ්ඩා සේවා ගාස්තු ඉහළ යාම මොනම ආකාරකින් වක්වත් වළක් ගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ කියලා. ඒ නිසා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීමට දීවරයට කම්කරුවට, ඒ වගේම වතුකම්කරුවට, ගොවියට, සමස්ත වැඩ කරන ජනතාවට මෙන්න මේ වැඩිවීම, මෙන්න මේ ඉහළ දැමීම මොනම ආකාරකින්වත් දරා ගන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම සෑම ක්ෂේත්‍රකම නිෂ්පාදනයේ කඩා වැටීමකට ලක් වෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා මේ තත්ත්වය තුළ මේ දීවර කර්මාන්තයට මේ ඉහළ යෑම ප්‍රබල විදියටම බලපානවා. මොකද ගොඩබිම ගමන් කරන වාහනවලට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ජලය මත ගමන් කරන යාත්‍රාවලට වැය වෙනවා. මොකද හේතුව විද්‍යාත්මකව අපි සලකලා බැලුවොතින් ජලය මත පිට ගමන් කිරීමේදී ඝර්ෂණ බලය සහ වාත ප්‍රතිරෝධනය ඇති වෙනවා. යාත්‍රාවක් ඉදිරියට ගමන් කිරීමේදී විශාල ඉන්ධන පිරිවැයක් ඒකට වැය කරන්න සිද්ධ වෙනවා, විශාල බලයක් යොදවන්න සිද්ධ වෙනවා. ඒ නිසා වැඩි ඉන්ධන දහනයක් මේ තුලින් ඇති වෙනවා. ඒ නිසා ඉතා විශාල ප්‍රමාණයක ඉන්ධන වියදමක් ඒ දීව ජනතාවට මේ සම්බන්ධයෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේක දීව ජනතාවට ඉතාමත්ම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන රටේ ජනතාවට ප්‍රෝටීන් න්‍යූනතාවය, ඒ වගේම දරුවන්ගේ නැති කරන, ඒ වගේම සපුරා දෙන මේ දීවර ප්‍රජාව අපි විශ්වාස කරනවා බරපතල විදියේ ගැටලුවකට මේ ඉන්ධන වියදම් වැඩිවීම නිසා, ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඒ අයට ගැටලුවක් වෙලා තියෙනවා. අව්වට වැස්සට මාර්යාවට මුණ දෙමින් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් දීවර ප්‍රජාව කර්මාන්තය දෙන දීවර ප්‍රජාවට මේ නිසාද ඇති වෙලා තියෙන කබලේ ලිපට වැටීමක්. මා විශේෂයෙන්ම කියනවා දීවර අමාත්‍යවරු දෙන්නටම මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඔවුන් කෙරෙහි යොමු කළ යුතුයි. මෙන්න මේ නිසා දීවර කර්මාන්තයේ යෙදිලා ඉන්න දහසකුත් 3 ලක්ෂයක් වෙච්ච ජනතාව මේ වෙනකොට දහසකුත් අභියෝග රැසක් යාලට මුණ දෙන්න සිද්ධලා තියෙනවා. එකක් තමයි දීවර ආම්පන්න මිල ඉහළ යාම, ඔබතුමා දන්නවා. ඒ වගේම වරාය ගාස්තු ඉහළ යාම විටින් විට, ඒ වගේම වරාය තොටුපළ ප්‍රමාණවත් නොවීම, වරාය තොටුපළ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඒ වගේම ඒවායේ පැවතින ගැටලු, ඒ වගේම විටින් විට සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් දීවරය බරපතල විදියේ ගැටලුවට මුහුණ දෙන වගේම යම් යම් මාස්තාවල දීවරයාගේ ජීවිත පවා ඇතුලින් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ඒ අයට ආරක්ෂා සම්බන්ධයෙන් ගැටලු මතුවලා තියෙනවා. ඒ වගේම අවිධිමත් රක්ෂණ ක්‍රමවේදය නිසා අදත් දීවරයට දීවරයාගේ ජීවිතවලට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ. ඒ වගේම නෙලා ගන්න මාසය අස්සන්නට කිසිදු ආකාරයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අපේ දිලිප් ඇමතුමා දන්නවා පසුගිය දවස්වල තංගල්ල, නිල්වැල්ල, කුඩාවැල්ල, ඒ වගේම ගන්දර කෝට්ටකොළ, දෙවුන්දර, ඒ වගේම බේරුවල මේ කියනා වූ ප්‍රදේශවල බහුදින යාත්‍රා වලින් ගෙනාපු ඒ මාසය අස්සන්න කුණු කොල්ලට කිසිම කෙනෙක් ගන්න නැතුව අපේ සොයිසා දිවිරමතුමනි ඔබතුමා තේරුම් ගන්න, ඔබතුමා දකුණේ කෙනෙක් නිසා විශේෂයෙන්ම ඔය ලින්න කියන මාළු වර්ගයේ රුපියල් 30ට ගියා කිලෝ එක ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒකට දීවර සංස්ථාවට දීවර අමාත්‍යංශයට ක්‍රමවේදයක් නැහැ. අර අස්සන්න වැඩි වුණාන් පස්සේදී එළවලු වල ඒ එළවලු වල මිල අඩු වෙනවා වගේම ක්‍රමවේදයක් නැති නිසා අමාත්‍යංශයට කුසකර්ම ඒ වගේම තමයි දීවර අස්සන්න වැඩි වුණාන් පස්සේදී ඒව කුණු කොල්ලට අද විකිනනවා. ඒ නිසා දීවරයා මේ නිසා අකර්මන්න වෙනවා, දීවරයා මන්දෝස්සහය වෙනවා, රැකියාවට යන්නේ නැහැ. යන්න තත්ත්වයක් තුල තමුන්නාන්සලා මෙන්න මේ තෙල් මිල අතනොමතිකව වැඩි කිරීම නිසා එයාට බරපතල විදිය ගැටලුවකට අද මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මා කියන්න ඕන පසුගිය දිනවල මේ ඉන්ධන මිල ඉහළ දැම්වීම නිසා, ඒ කියන්නේ විශේෂයෙන් භූමි තෙල් මිල 130කින් වැඩි වුණා. ඒ වගේම මේක දීවර කර්මාන්තියටම බරපතල විදියටම බලපාලා තියෙනවා. ඒ වගේම මේ දීවර කර්මාන්තයේ යෙදෙන වැඩි පිරිසක් ඉන්නේ සුළුපන්න දීවරයින්. එයාලා තමයි වැඩි වැඩියෙන් මේ භූමි තෙල් ඉන්ධනය පාවිච්චි කරලා ඒ මස් අස්සන්න නෙලා ගන්න මැදිහත් වෙන්නේ. ඒ වගේම පිටත එන්ජින් සවිකල යාත්‍රා අවුට් මෝටර් 24000ක් අපේ රට පුරාම ඒ වරායන්වල ඒ මුද ආසිතව කර්මාන්තය දෙනවා. මීට අමතරව එන්ජින් සවිකල සාම්ප්‍රදායික යාත්‍රා 4000කට ප්‍රමාණයක් අද කර්මාන්තේ යෙදෙනවා ඉන්ධන භාවිතා කරමින්. ඒ වගේම භූමි තෙල් මිල 100-130කින් වැඩිවීම නිසා මේ යාත්‍රාවල ඒ යාත්‍රා හිමියන්ට දීවරයට බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිදුලා තියෙනවා. විශේෂයෙන්ම පිටත එන්ජින් සවිකල යාත්‍රාවලට එක් දිනකට භූමි තෙල් ලීටර් 25ක් 30ක් වැය වෙනවා මේ මස් අස්සන්න නිලාගෙන එන්න. සමහර ඒවාට ලීටර් 40ක් වැය වෙනවා. ඒ වගේම සමහර ඒවාට ලීටර් 45ක් විතර වැය වෙනවා. මෙන්න මේක නිසා පෙරට වඩා රුපියල් 57කින් මේ භූමි තෙල් මිල වැඩිවීම නිසා දළ වශයෙන් එක දිනකට රුපියල් 1500ක් අමතර ගාස්තුවක් මේ සුළු දීවරයට පිටත එන්ජින් සවිකල ඒ කාර්මිකයාට ඒ දීවර යාත්‍රාව ඒ යාත්‍රා මෙහෙම නිසා සිදු වෙනවා. දළ වශයෙන් මේ ප්‍රමාණ රුපියල් 2500 දක්වා වැඩි වෙනවා. මේක බරපතල ගැටලුවක්. මොකද අල්ලන්ගෙන අස්සන්නට කිසිම ආකාරයක මිලක් නැති නිසා එයාට කර්මාන්තේ එපා වෙනවා. කර්මාන්තෙන් බැහැර සිද්ධලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් බහුදින යාත්‍රාවක් ඔබතුමා දන්න ඔබතුමා දෙන්නම දන්නවා මාසිකට දින 25ක් ඒ වගේම 15ක් 20ක් රැකියාවේ යෙදෙනවා. අවමසයෙන් මේ ඉන්ධන මිල වැඩිවීම නිසා එයාට රුපියල් 35000ක අමතර ගාස්තුවක් ගෙවන්න සිද්ධලා තියෙනවා. දළ වශයෙන් මේ මුදල රුපියල් 6,40,000ක් විතර ඒ වගේම වැය වෙනවා. ඒ අයට ලීටර් 10 සිට 5,000 දක්වා ප්‍රමාණයක් ඒගොල්ලන්ට මේකට යොදවන්න සිද්ධ වෙනවා මේ බහුදින යාත්‍රාවලට. ඒ නිසා දළ වශයෙන් රුපියල් 25,000-45,000ක වැඩිපිරවයක් දරන්න වීම නිසා එය ගැටලුවකට මුහුණ දෙලා තියෙනවා. ඒ නිසාම තමයි එයා පසුගිය දිනවල නිල්වැල්ල, ඒ වගේම කුඩාවැල්ල, ඒ වගේම ගුරුපකුණ, ඒ වගේම රටේ හලාවත පුත්තලම මේ ප්‍රදේශවල ඒ බහුදින යාත්‍රා හිමියෝ දිගින් දිගටම මේක ඉවස ගන්න බැරුව මේ ඉන්ධන මිලේ වැඩිවීම නිසා ඒ අය දැඩිවිදිය උද්ඝෝෂණයක් සාදා යුක්තාගත උද්ඝෝෂණයක් කරේ අපි විශ්වාස කරනවා ඒ උද්ඝෝෂණය ඉතාමත්ම සාදා යුක්තාගත එකක් කියලා. ඒ වගේම බහුදින යාත්‍රාවකට අපි දන්නවා මේ නිසා ඒ කියන්නේ මේ ඩීසල් මිල රුපියල් 14කින් ඉහළ යාම නිසා සාමාන්‍ය බහුදින යාත්‍රාවකට මුහුදු ගමනකට දල වශයෙන් ලීටර් 10 සිට 5000 දක්වා ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 3 ඉඳලා 5 දක්වා ප්‍රමාණයක් වැය වෙනවා. මේ නිසා ඩීසල් ලීටර් 3500 ප්‍රමාණයක් වැය ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා දල වශයෙන් අවම කියන්නේ මුහුදු ගමනකට එක මුහුදු ගමනකට රුපියල් 35000 45000 වැය වෙනවා මේ ඩීසල් මිල වැඩිවීම නිසා. නමුත් අමාරුවෙන් අපහසුවෙන් ඉතාමත්ම ගැටලුකාර තත්ත්වයක් තුළ මුහුදු සීමාන් පැනලා ගිහිල්ලා ඒ අය අපේ රටේ මේ සම්පත් නිලාගෙන ආවත් ඉල්ලාගෙන සම්පත් වලට නිසි ආකාරයෙන් මිලක් නොමැති නිසා සමහර බෝට්ටු හිමියෝ නැවත වතාවක් ඒ ගැණියෝ ආපහු මුහුදට යවන්නේ නැහැ. මේක හොඳ හැටි දන්නවා වෙදාරච්චි ඇමතිතුමා. ඒ නිසා ඒතත් තුළ මේ ඉන්ධන මිල වැඩිවීම බරපතල ගැටලුවක් අද ඒ අයට සිද්ධලා තියෙන. බෝට්ටු ගැට ගහලා අහස දිහා මුහුදු දිහා හූල්ලගෙන ඉන්න වෙන ග්‍රන්ථයක් නැතුව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පවා අද අපි විශ්වාස කරනම ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපට ආරංචියක් තියෙනවා මෙන්න මේ බහුදින යාත්‍රා හිමියන්ටත් දැන් තමුන්නාසලගේ ආණ්ඩුවෙන් යහපාලන ආණ්ඩුවෙන් ආදායම් බදු ලිපිගොන් සකස් කියලා තියෙනවා කියලා ඒ අයගෙනුත් ආදායම් බදු ගන්න එහෙම වුණොත් අපි විශ්වාස කරන එක ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. වගේම ආණ්ඩුවේ සෞඛ්‍යත් ඒක හිතකර නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා දල වශයෙන් ඩීසල් ලීටරයක් ඩීසල් ලීටර් 40-50ක් ප්‍රමාණයක් වැය වෙනවා එක් දින යාත්‍රාවකට දිනකට රැකියාවේ යෙදෙන රුපියල් 7000-8000 පමණ යනවා ඒ මුදල. ඒ නිසා ඒ අයට වෙනතට වඩා මේ ඉන්ධන මිල වැඩිවීම නිසා රුපියල් 1500ක මුදලක් වැඩිපුර වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕන දිවර කර්මාන්තේ නියුතු ඒ කිමිදුම් කරුවන්ට මේ වෙනකොට බරපතල ප්‍රශ්නකට මුහුණ පාන දීලා තියෙනවා. ඒ වගේම පැනවුම් පන්න ක්‍රමය කර්මාන්ත යෙදෙන ඒ දීවරින්ටත් දල වශයෙන් භූමි තෙල් ලීටරයක් ලීටර් 50-80 අතර ප්‍රමාණයක් තමන්ගේ රැකියාවට යොදවන්න සිද්ධ වෙලා තියෙනවා. දිනකට රුපියල් 2500-4000 අතර ප්‍රමාණයක් අතිරේක වැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා මේ අයට. ඒ නිසා මාසෙකට මෙන්න මේ නිසා දල වශයෙන් රුපියල් 50,000-80,000 අතර ප්‍රමාණයක් අතිරේක මුදලක් මේ අයගේ රැකියාවට වැය වෙනවා. නමුත් ලැබෙන අස්වැන්න ලැබෙන ඵල ප්‍රයෝජනේ ඉතාමත්ම අඩුයි. මෙන්න මේ අනුව අපි විශ්වාස කරනවා දීවර කර්මාන්තේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉතාමත්ම බරපතල විදිහේ ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාලගෙන් දීවර ප්‍රජාව තමන්ගේ විරෝධය පහුගිය දිනවල දිගින් දිගටම නගන්න සිද්ධ කරේ නගන්න මුණා උනේ එයාට අසාධාරණයක් දිගින් දිගටම සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙන්න මේ ආකාරයෙන් මේ ඉන්ධන මිල ඉහළ ගිය මොහොතේ ඉඳලා මේ වෙනකොට සමස්ත ලංකා පොද්දීවර සම්මේලනයේ විසින් මාධ්‍ය මගින් දීවර කර්මාන්තයට අත්පත් වෙලා තියෙන මේ ඉරණම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ ඒ වගේම පොත්පත් සාකච්ඡා කීපයක් අපි ඇති කරා. ඒ වගේම රටපුරා උද්ඝෝෂණ කීපයක් අපි කරන ලැබුවා. ඒ වගේම පෙස්සම් වලට අත්සන් කරා දීවරයාගේ මේ දුව කියලා. ඒ වගේම දීවර වරාය දීවර තොටුපළ කළු කොඩි දාලා ඒ කියන්නේ විරෝධය අපි පළ කරා. ඒ වගේම මුහුදු නොගොස් දීවරයා කර්මාන්තයෙන් බැහැර වෙලා ඒ තමන්ගේ දුක් ගැනවිල්ල ආණ්ඩුවට ඉතාමත්ම සාධාරණව ඉදිරිපත් කරා. මෙන්න මේ වගේ අතිශය සාධාරණ යුක්සාගත විරෝධතාවයන් සාමකාම විරෝධතාවයන් ඇති කරා මෙන්න මේ ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන්. අපි කියන්න ඕන පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේ වගේම ඉන්ධන මිල වැඩිවීම නිසා දීවරය අතිශයින්ම ගැටලුකා තත්ත්වයකට පත්වුණු මොහොතේ 2012-2011 වෙනිදා රටපුරා දීවර ප්‍රජාව පාරට බැහැලා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ තමන්ගේ අසල්වැසියන් එක්ක මේ දුක සාමකාමී විදියට කිව්වා. නමුත් එදා රාජපක්ෂ ආණ්ඩුවේ මොකද කරේ? හලාවත
ඉගොඩ වැල්ලෙදි ඇන්ටනී ප්‍රනාන්දු සහෝදරයා විත්තබා ඝාතනය කළා. ඒ ආණ්ඩිය මට මතක හැටියට අපේ සොයිස ඇමතිතුමත් හිටියයි කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා ඔබතුමාටත් ඒ සම්බන්ධයෙන් තියෙනවා වකීමක්. ඒ වගේම තවත් හතර දෙනෙක් සදාකාලික අපඝාතයෙන් බාට පත් වුණා. මෙන්න මේ අයගෙන් ජේසු මරියා කින්ස්ලි කියන සොයුරා, කියන්නේ තමිල් එක්කෙනෙක්, එයා බෙල්ලේ වැලදාගෙන මැරුණා ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. මෙන්න මේ ආකාරයෙන් තමයි දීවරගේ තාත්තයි කියලා පාරම්බාපු රාජපක්ෂ මහත්තයලා එදා දීව ජනතාවගේ අත්සය සාදාන උත්සාහගත අරගලවලට උත්තර දුන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා එදත් කරපු දේ ඒ ආණ්ඩුවෙන් තෙල් සහනාධාරය ලබා දුන්නා. අපි එදා දෙනකොටම කිව්වා මොනම ආකාරයක කිව්වක්වත් දීවරව හිඟන්න නෙවී, දීවරව අනුන්ට අතපාල ජීවත් වෙන අය නෙවී, දීවරන්ට අභිමානයක් ඒ වගේම ආත්මගරුත්වයක් පෞරුෂයක් තියෙනවා. ඒක නිසා අපි කිව්වා එදත් කිව්වා ඒ සහනාධාර ප්‍රෝඩාව එපා, වහාම ඉන්ධන මිල අඩු කරන්න, වහාම ඉන්ධන මිල අඩු කරලා සහන සලසන්න කියලා. නමුත් ඒ දේ එදා කරේ නැහැ. අන්න ඒ වගේම තමයි මෙවතාවේ තමුන්නාසලා ඒ විදියටම කරන්න උත්සාහ කරනවා. අපි පැහැදිලිව කියනවා ඒ කටයුත්ත මොනම ආකාරයකවත් කරන්න එපා කියලා. ඒ නිසා වතාවල් නමයක් මට මතක හැටියට අවස්ථා නමයක් මේ වාරික ලබා දුන්නා. ලබා දීලා අවසාන කරපු දේ ඒක නිකම්ම නිකම්ම ඉස්සලා ගියා. අර ඉතිහාස පළවෙනි වතාවට දීවර කර්මාන්තය වෙනුවෙන් දීවරයන් වෙනුවෙන් දීවර කර්මාන්තය නගා සිටුවන්න තමන්ගේ ජීවිතේ පූජා කරපු ඒ ඇන්ටනි වර්ණකුලසූරි කියන සහෝදරයාට ඒ දීවරයාට ආමානක් තමයි ඇති කරේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ මොහොතේ ඔබතුමාලගෙන් මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන වහාම ක්‍රියාත්මකන පරිදි ඔව් රාජපක්ෂ මහත්තයලගේ ආණ්ඩුව කරා වගේ නැතුව දීවර ප්‍රජාවට කූපන් එපා, බැංකු ගිණුම් එපා, ඒවට මුදල් දාන්න එපා, තෙල් මිල වහා අපි අඩු කරන්නේ කියලා ඉල්ලීමක් කරනවා. එසේ නොහැකි නම් අපේ ඉල්ලීම තමයි සීලු දීවරයන්ට පෙර පැවැති මිලටම ඔවුන්ගේ රැකියාවට අවශ්‍ය ප්‍රමාණයට ඕන පිරවුම් හලකින් ඉන්ධන ගැටලුවකින් තොරව ලබා ගැනීමකට අවකාශ සලසන කියන එකයි අපේ ඉල්ලීම. අන්න ඒක එහෙම නැති වුණොතින් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ, ඔව් මේ ආණ්ඩුව සිද්ධ වෙන්නේ අර පහුගිය රාජපක්ෂ ආණ්ඩුවටම සිදු වුණු දේ කියන එකයි අපේ විශ්වාසය. ඒක නිසා මේ ආණ්ඩුව පාසල් ඉලැඳුම් වෙනුවෙන් වවුචර් ලබා දුන්නා, ගොවින්ට පොවන සාන්දාර වෙනුවට මුදල් ලබා දුන්නා. ඒකෙන් මොකද්ද වුනේ? නාගත්ත අනාගත්ත හත් පොලේ ගාගත්තා. ඒක නිසා දීවරයට ගිනුම් වලට අපි කියන්නේ මුදල් බැර කරන්න අත තියන්න එපා ඒවට. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ ඔබතුමාලා මේ වගේ කටයුත්තක් කරයි කියලා ඉවරලා නමුත් මේ කූපන් දෙනවා කියලා තියෙනවා. ඒකත් එහෙම කරන්න එපා. එහෙම කරනෝ නම් අපි කියන්නේ අකණ්ඩව ඒවා ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මග දිනවත්තන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න මේ මොහොතේ වත්මන් ආණ්ඩුවට ලක්ෂ 3ක් දීවර කර්මාන්තේ යෙදෙන දීවරීන් ලක්ෂ 15ක් යැපෙන දීවරීන් මෙන්න මේ සමස්ත ගැන සැලකිල්ලට ලක් කරලා ස්ථිරසාර වෙනස් නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියන ඉල්ලීම මා මෙහෙම කරනවා. ඒ වගේම මා ඔබ දෙපළගෙන්ම ඉල්ලීමක් කරනවා. මෙන්න මේ මොහොතේ දීවරීන් තමන්ගේ රැකියාවේ නියැලීමට නොහැකිවද ගෙදටලා ඉන්නවා. අපි විශ්වාස කරනවා තෙල් මිල ඉහළ යාමේ බරපතල ගැටලුව නිසා ඔව් සුළුපන්න දීවරීන් අද මහමගට බහැලා තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික දීවරීන් මහමගට බහැලා තියෙනවා. ඒ වගේම බෞද්ධ න්‍යාත්‍රා දීවරීන් මහමගට බහැලා තියෙනවා තමන්ගේ දරුපවුල් ඒ සියල්ලමත් එක්ක. ඒක නිසා මෙන්න මේගොල්ලන්ගේ අනාගත ඉරණම තමුන්නාසල අනිවාර්යයෙන්ම බාර ගන්න ඕන. දීවරයා වෙනින් කිසිම දෙයකට ඇබ්බැහි වෙලා නැහැ. දීවරයට වෙනින් රැකියාවක් කරන්නේ නැහැ. ඊට කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ රැකියාව විතරයි. ඒ රැකියාව සුරක්ෂිත කිරීම පිණිස ඔබතුමාලා දෙන්න වාක්‍යමික යුතුව කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරන්නේ අපි දන්නවා මේ වෙනකොට දල වශයෙන් දෛනික පරිභෝජනය ග්‍රෑම් 35යි. නමුත් මේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදියට ගරු ඇමතිවරුනි, සුළු පන්න දීවරය, එවැගේම සාම්ප්‍රදාය පන්න දීවරය, මාදල් පන්න දීවරය, එවැගේම බෞද්ධ යාත්‍රා දීවරය, එවැගේම මේ සෑම ක්ෂේත්‍රකම ඒ මස් අසන්නලන දීවරයට මේක බලපාන වගේම නිෂ්පාදනය කඩා වැටීමට අනිවාර්යයෙන්ම ඒක පාදක වෙනවා. එහෙම වුණොතින් දවසකට ගෑම් 35 15ට බහින තත්ත්වය වළක්වන්න තමුන්නාසලට හැකියාවක් නැහැ. ඒ තත්ත්වය ඇති වෙන්න නොදී වහාම ක්‍රියාත්මක පරිදි ස්ථිර සාර විසඳුමක් ලබා දෙන්න දෙයක නිලිම කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි හොන්ඩබල් ඩොක්ටර් නලින්ද ජයතිස්.
ගරු මූලාසන උඩ මන්ත්‍රීතුමනි, තෙල් මිල වැඩිවීම නිසා විශේෂයෙන් ධීවර ජනතාවට මේ ප්‍රශ්නය බලපාලා තියෙන ආකාරයත්, ඒ නිසාම ධීවර ජනතාවට සහනාධාරය විධිමත්ව ලබා දෙනීමටත් ගරු නිහාල් ගලප්පත්ති මන්ත්‍රීතුමා විසින් ගෙනෙන ලද යෝජනා මං ස්ථිර කරනවා. ඊට කලින් ගරු මූලාසන උඩ මන්ත්‍රීතුමනි, දැන් මේ තෙල් මිල වැඩිවීම ජනතාවට බලපාන බරපතල ප්‍රශ්නයක් නිසා අද දවල් පැවති පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගත්තා හවස 4න් පස්සේ පැය 3ක පමණ විවාදයක් කරන්න. අපට පුළුවන් ජනතාවගේ පැත්තෙන් මේ ගැන කරුණු කියන්න. ආන්ඩ්‍රත් අවස්ථාවක් ලැබෙනවා තෙල් මිල වැඩි කරන්න වෙච්ච හේතු පැහැදිලි කරන්න. දැන් මේ පාර්ලිමේන්තු පටන් ගත්තට පස්සේදී දිනේෂ් කුමාරද මන්ත්‍රීතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් අර 16 කල්ලියත් මේක ඇතුලේ මහා ഘോഷාවක් නැගුවා. ක්‍රමෝපාය සංවර්ධන ගැසට් නිවේදනයේ පැත්තක දාලා අද මේ තෙල් මිල සම්බන්ධ කල්තැබීම යෝජනාවට වැඩි කාලයක් ගමු කියලා. ඊළඟට ඒකට පක්ෂනායක රැස්වීමේදී වෙච්ච එකඟතාවයේ දිනේෂ් කුමාරද මන්ත්‍රීතුමා ඉන්නකොට ඒකඟතාව අපි මතක් කරපු වෙලාවේ එතුමා ආයි ප්‍රශ්නයක් කිව්වා, හය හමාරක විවාදය පවත්වන්න ඕන, බෙදීමක් ඉල්ලෝ ඡන්දිම සීමක් එනවා, එතකොට ඡන්දෙන්න මන්ත්‍රීවරුන් ඒ වෙලාවට ඒ නිසා එතකම් විවාදය යන්න ඕන කියලා. දැන් බෙදීමක් ඉල්ලුවද, ඡන්දයක් තිබ්බද? දැන් එතකොට ඒකාබද්ධ විපක්ෂයේ සහ ඔය 16 කල්ලියේ මන්ත්‍රීවරුන්ට ජනතාව ගැන කැක්කුම එන්නේ මේ පාර්ලිමේන්තු විවාද ට්‍රූප් වාහිනිය ලයිව් දෙනකොට විතරද? මේක හවස 3ට කලින් ගත්තනම් මහ ഘോഷාවක් දාලා සමහරට මේ මැද්දට පැනලා සෙන්කෝලේ තුස්සලා විරෝධය ප්‍රකාශ කරනවා. හැබැයි 3න් පස්සේ ගත්තොත් ජනතාව අදාළම නැහැ. ඊට වඩා මං හිතන්නේ ගෙදර ප්‍රශ්න ලොකු වැඩි. දැන් කවුරුත් නැහැනේ. ඒක බලු බල්ලෙක් නැහැ මේක ඇතුලේ ජනතාවගේ තෙල් ප්‍රශ්න ගැන කතා කරන්නේ. ධීවර ප්‍රශ්න කතා කරන්නේ. ඒ නිසා මේක නාඩගමක්. පැහැදිලිව මේ ජනතාව වෙනුවෙන් පෙනී දිනව නෙමෙයි. අඩුතරම එක മന്ത്രി කෙනෙකු වෙන්න පුළුවන්කම තිබ්බනේ. තෙල් ප්‍රශ්නේ මෙතරම් උන්ට ජනතාවට දැනෙන බරපතල ප්‍රශ්නයක් කියලා උන් හිතනවා නම් අඩුතරම එක වචනයක් දෙයක් කතා කරන්න මෙතන ඉන්න. මොකද කතානායකතුමා බොහොම පැහැදිලිව කිව්වා ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාව කලින් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට සාධාරණ වෙලාවක් ලබා දෙන්න අපි විවාදේ මේ ක්‍රමෝපාය සංවර්ධන විවාදේ කලින් ඉවර කරමු කියලා. ඒකටත් බාධා කරලා ඒකටත් කඩාකප්පල් කරන්න හදලා අවසාන ඡන්දෙමසිමුකුත් නැතුව ඒ කට්ටිය ගිහිල්ලා. ඒ නිසා ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාව තේරුම් ගන්න තෝරකම තිබෙනවා මේ ටීවී එක ඉස්සරහා රඟන රැඟිල්ලම නෙමෙයි ඇත්ත දේශපාලනය කියලා. ඒ වගේම තමයි ටීවී වීරයෝ දැන් මේවත් දුන්න නම් ලයිව් සමහරට ඉන්නත් ඉඩකට තිබ්බා. ඒ වගේම මම කැමති දැනගන්න විශේෂයෙන් මේ ගලපති මන්ත්‍රීතුමා වැඩි අවධානය යොමු කරේ ධීවර ජනතාව පිළිබඳව. දැන් ධීවර විතරක් නෙමෙයි, තෙල් මිල වැඩිවීම නිසා දැන් තමුන්නාසල අද උදේ කැබිනට් මණ්ඩලයේදී එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. 12:05 දක්වා බස් ගාස්තු වැඩි කරන්න. දැනටමත් ත්‍රී වීල් රථ රියදුරෝ තමන් ගාස්තු වැඩි කළා තිබෙන්නේ. හෙට අනිදරෝ දුම්රිය ගාස්තු වැඩි වෙනවා. එතකොට දැන් තෙල් ගාස් තෙල් මිලයි බස් ගාස්තුයි දුම්රිය ගාස්තුයි ත්‍රී වීල් ගාස්තුයි ඔක්කොම වැඩුණාට පස්සේ ප්ලේන්ටියේ ආප් ඉදලා සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. මේක ජනතාවට බරපතල බරපාන ප්‍රශ්නයක්. ආණ්ඩුව කියනවා ලෝක වෙළඳ පොලේ බොරතෙල් බර්ලේක මිල ඉහළ ගියා, ඒ නිසා තමයි තෙල් මිල වැඩි කරේ කියලා. මේකට උත්තර දෙන්න ඕන ධීවර ඇමතිවරු දෙපළ නෙවෙයි, ඇත්තරම පෙට්‍රෝලියම් එක බාර අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්න එතුමිය උත්තර දුන්නොත් හොඳයි. දැන් ඇත්තටම මම මේ භූමි තල ගැන කතා කරන්නේ නැතුව ජනතාව වැඩිපුර පාවිච්චි කරන පෙට්‍රල් සහ ඩීසල් ගැන කතා කළොත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට වරායට පැමිණුණු 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78.43යි. ඒකට වරාය ගාස්තු, රේගු බදු, වරාය හා ගුවන් සේවා ගාස්තු සියල්ල එකතු වුණාට පස්සේ ආණ්ඩුව ගහන බද්ද තමයි රුපියල් 60.63. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක මිලෙන් 43.6ක් ආණ්ඩුව බදු විදිහට අය කරනවා. ඩීසල් ලීටරයක් වරායට එන්නේ රුපියල් 83.70ට අර මං කියමු බදු එකතු වුණාට පස්සේ ආණ්ඩුව ගන්නවා බදු එකේ රුපියල් 32.14ක්. ඒ අනුව ඩීසල් ලීටරයකට විකුණුම් මිලෙන් 29ක් බදු. 29ක් බදු. පෙට්‍රල් 43.6ක් බදු. හැබැයි දැන් ආණ්ඩුව කරේ බදු වැඩි කරා. කලින් 92 පෙට්‍රල් ලීටරයකට රේගු බද්ද තිබු රුපියල් 12යි. නව වැඩි කර මිල තමයි රුපියල් 29.59. ඒ කියන්නේ ආණ්ඩුව රේගු බද්ද දෙගුණයක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 20ක මිල වැඩි කරනකොට පෙට්‍රල් ලීටරයක ආණ්ඩුව රුපියල් 14ක්ම තිබෙන්නේ ආණ්ඩුව වැඩි කරපු බදු. එතකොට මම අහන්නේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ දැමීම නිසා රුපියල් 20කින් පෙට්‍රල් ලීටරේ ඉහළ දමනකොට වැඩි වෙච්ච පෙට්‍රල් වලට තිබෙන්නේ රුපියල් 6යි ලෝක වෙළඳ පොලේ පෙන්ලා ආණ්ඩුව වැඩි කරපු ගාන රුපියල් 14යි. එතකොට ප්‍රශ්නේ තිබෙන්නේ ලෝක වෙළඳ පොලේද නැත්නම් භාණ්ඩාගාරේද? ඩීසල් ලීටරයකට ගත්තොත් එහෙම කලින් තිබුණු බද්ද රේගු බද්ද රුපියල් 4 ආණ්ඩුව රුපියල් 10.55 දක්වා වැඩි කරා. රුපියල් 6.5 රුපියල් 7කින්. ඩීසල් ලීටරයක රුපියල් 14ක් වැඩි කරනකොට රුපියල් 7ක්ම ආණ්ඩුව වැඩි කරපු බදු. ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ මිලෙහෙල ගානක් වැඩි කරේ රුපියල් 7යි. භාණ්ඩාගාරයට අලුතෙන් ගත්ත බද්ද රුපියල් 7යි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ලෝක වෙළඳ පොලේද භාණ්ඩාගාරේද? මේ තෙල් මිල වැඩි වුණේ තමුන්නාසලා ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරල් එක පෙන්නලා බදු වැඩි කරපු නිසා. ජනතාවගේ පොකට් එකට ගැහුවේ ලෝක වෙළඳ පොලේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. අපිත් පිළිගන්නවා ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරල් එක මිල වැඩි වෙනකොට තමුන්නාස වැඩි කරන සිද්ධ වෙනවා. හැබැයි රුපියල් 20ක් පෙට්‍රල් වැඩි කරනකොට රුපියල් 14ක් ආණ්ඩුවේ බද්ද වැඩි කරගෙන තිබෙන්නේ. ඩීසල් ලීටර රුපියල් 7ක් බද්ද වැඩි කරගෙන තිබෙන්නේ. එසගරු ඇමතුමිය, මේක මේ ලෝක වෙළඳපොලේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමියලා ජනතාව මත ගහන බද්දේ තරම තමයි ජනතාවට දීලා තිබෙන්නේ. මම දැක්ක මුදල් ඇමතුමා කියනවා රුපියල් බිලියන 53ක ආදායමක් හොයන්න බලාපොරොත්තු වෙනවා වැඩිපුර මේ බදු ගැහිම නිසා. ඒ රුපියල් බිලියන 53 අපි ග්‍රාමීය සංවර්ධනයට යොදවන්නම් කියලා. මං හිතන්නේ ඕක ජනතාවට ගිහිල්ලා හෙව්වොත් එහෙම පාට ගිහිල්ලා ඒ රුපියල් 50 බිලියන 53 ග්‍රාමීය මාර්ග හදන්න, පාලම් හදන්න යොදවන්නද, තෙල් මිල අඩු කරන්නද කියලා ජනතාව කියා තෙල් මිල අඩු කරන්න කියලා. මොකද පෙට්‍රල් ඩීසල් භූමි තෙල් රුපියලකින් රුපියල් 2කින් ඉහළ යනකොට බඩු මිල ඉහළ යන්නේ ඒකට සාපේක්ෂව අනුපාතිකව නෙමෙයි. ඔබතුමිය දන්නවා. ඒව යනවා ඊට පස්සේ 60% හමාර නැගලා ඒ සියලු බර ජනතාවට. සමේ ගලපත්ති මන්ත්‍රීතුමාගේ යෝජනාවට දීවරයන්ට සහනය දෙන කියන අතරෙම මම ඉල්ලන්නේ මේ අසාධාරණ ලෙස වැඩි කරන ලද බදු. බදු ගහන්න වෙන ආණ්ඩුවක් දුවන්න. හැබැයි තමුන්නාසලා මේ ලෝක වෙළඳ පොලක් පෙන්ලා බොරතෙල් බරල් එකක් පෙන්නලා ගහව මේ අසාධාරණ බද්ද ඉවත් කරලා මේ සහනය ජනතාවට දෙන්න තෙල් මිල අඩු කරොත් එහෙම බොහෝ භාණ්ඩ ආසියාවල මිල අඩු කරන්න පුළුවන්. බොහෝ දේවල් අඩු කරන්න පුළුවන්. එසා ඒ ඉල්ලීම කරනවා මේකට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම අපේ දීවර ඇමති දෙපළගෙන් නෙමෙයි. ගරු ඇමතුමිය මේකට උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
ස්තුතියි ගරු හනමගමගේ නියෝජ්‍ය ඇමතුමිය.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සභාව කල්තවන අවස්ථාවේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පති මන්ත්‍රීතුමාත් ඒ වගේම ජයතිස මන්ත්‍රීතුමාත් ඉන්ධන මිල ගැන කතා කරපු එක ගැන මම සතුටු වෙනවා. මමත් අවස්ථාවක් බලාගෙන හිටීමකට උත්තරයක් දෙන්න. ඔබතුමාලා ඉසලම භූමිතෙල් කතන්දරේ කියන්න. භූමිතෙල් අපි තුන් පාරක් අඩු කරා මිල. ආවට පස්සේ රජයේ බලයට පත් වුණාට පස්සේ ජනතාවට අපි පොරොන්දුවක් දුන්නා ඩීසල් පෙට්‍රල් භූමිතෙල් මිල අඩු කරනවා කියලා. ඒ අඩු කරලා අපි අවසානයේ රුපියල් 44 දක්වා අඩු කරා. නමුත් අපි 101 වෙනකම් වැඩි කරේ ඇයි කියලා අපිට ලොකු හේතුවක් තියෙනවා. රටේ අපි පෞගිය කාල සීමාව ඇතුළත බෝ පැමිණිලි ඒ වගේම වැටලීම් ගොඩාක් සිද්ධ වුණා. භූමිතෙල් කලවම් කරලා පෙට්‍රල් ඩීසල් වාහන ඔක්කොම දුවන්න පටන් ගත්තා. අපේ පරයන්තෙන් එළියට යන වාහනවලත් ඩීසල් භූමිතෙල් කලවම් කරා. අපිට මෙතෙන්දී සමුද්දිලාබීන් එහෙම නැත්නම් ධීවර යාත්‍රාවල බෝට්ටුවලට නිකුත් කරන අයට අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් නිකුත් වෙන බව තේරුණා. නමුත් මේක අපිට කරගන්න විදියක් නැතුව හිටියේ. භූමිතෙල් වලට වර්ණකයක් දාලා තියෙනවා. නමුත් ඒත් අල්ලන්න බෑ. කොහොම වුණත් මේ මිල වැඩි කිරීමත් එක්ක ඔබතුමාලා විශ්වාස කරන්න මෙට්‍රික් ටොන් 650ක් අපේ සාමාන්‍යයෙන් දෛනික නිකුත් කිරීම භූමිතෙල් මේ මිල වැඩි කිරීමට ඉස්සෙල්ලා ඊයේ දවසේ 150යි. 150 200 අතර ගාණක් වෙලා තියෙනවා දැනට දෛනික නිකුත් කිරීම. එතකොට මේ ටිකක් වෙනසක් පොඩ්ඩක් ඇති මේ වැස්ස නිසා කාලගුණය නිසා බෝට්ටු යන්න නැතුවත් ඇති පොඩි ගාණක්. නමුත් මේක 250ක් කියලා මට හිතන්න පුළුවන්. මේ අවිධිමත් ක්‍රමය අපි ඉස්සෙල්ලම මේක නවත්තන්න ඕනේ. ඒක තමයි එක හේතුව. ඒකත් එක්කම මිනිස්සුන්ට දීවරයට වෙන අලාභය ගැන දීවරයට වෙන පාඩුව ගැන දීවරයට වෙන ප්‍රශ්න ගැන අපි කල්පනා කරන්නේ නැතුව නෙමෙයි. ඒ වෙනුවෙන් මං හිතනවා දීවර ඇමතුමන්ලාත් එකත් මුදල් ඇමතුමා සාකච්ඡා කරලා ඔය කූපන් ක්‍රමය අපි දන්නවා අසාර්ථකයි. මොකද කූපන් ඕන කෙනෙකුට කූපන් දෙන්න පුළුවන්. ඕ අපිට හරියට මොනවා කරත් කළමනාකරණය කරන්න බෑ. බෝට්ටු නැති මිනිස්සුන්ටත් කූපන් දෙනවා. බෝට්ටු තියෙන මිනිස්සුත් කූපන් ගන්නවා. ඒක නිසා ඒක ගැන අපේ එච්චර විශ්වාසය නැහැ. නමුත් අපි සමුද්දීය හරි ඒ වගේ යම්කිසි ක්‍රමවේදයක් අනුව අයට හිඟ මුදල් ලබා දීලා බැංකුවට තැන්පත් කරලා ඕනෑම පෙට්‍රල් ෂෙඩ් එකකින් Tamanට අවශ්‍ය තෙල් ටික ගන්න පුළුවන් විදියට අපි ඒක ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒක තමයි හදන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා දීවරයන්ට අපි අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ. ඒ වගේම දීවරයන්ට විතරකුත් නෙමෙයි ගොවිතැන් වැඩ කරන ට්‍රැක්ටර් වලට ඒවටත් අපි දන්නවා අවශ්‍යයි කියලා. ඒ අයටත් අපි සාහනයක් ඒ ක්‍රමවේදය කරනවා. නමුත් මේක ඒ ක්‍රමවේදය හදලා මේක කරන්න හිටියොත් අපිට කරන්න බෑ. ඒ වගේම ජයතිස මණ්ඩිතුමා කිව්වා පෙට්‍රල් ඩීසල් වැඩි මිල වැඩි කරා බදු වැඩි කරා හින්දා. බදු වලින් වැඩි කරලා තියෙනවා. ඔබතුමාල්ල මේක මේ පෙට්‍රල් මේ බොරතෙල් බැරලේ මිල අඩු කිරීමත් එක්කම නෙමෙයි මේක වෙලා තියෙන්නේ. ඒක ඒකත් එක්කම මේ බදුත් වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. අපි අඩු කරපු වෙලාවේ ඩීසල් භූමිතෙල් පෙට්‍රල් අඩු කරපු වෙලාවේ කිසි කෙනෙක් ඒ තමන්ගේ කෑම බීමද වාහනවලද ඒව එකක්වත් අඩු වෙන්නේ නැහෙනි. ඒව කෙනෙක් කිසිම කෙනෙක් ලාභ අඩු කරොත් කවදාකවත් ඒක ප්‍රතිලාභී ජනතාවට දෙන්නේ නැහැ. වැඩි කරාම මිනිසුන්ගෙන් අය කරගන්න ක්‍රමය තමයි කවුගෙත් සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ අද අපේ රටේ නෙවෙයි කොයි රටක වුණත්. එතෙන්දී ඒ අඩු කිරීමේදී අපි ඇත්තටම බදුත් අඩු කරා. බදු අඩු කරලා තමයි ඒ අඩු කිරීම ජනතාවට සහනය දුන්නේ. අපි ආණ්ඩුව ගන්න කාලේ 2015 අපිට 58-59 වගේ 60 වගේ තමයි වැඩිම තිබුණු බොරතෙල් මැරලේක මිල. දැන් අද වෙනකොට 78 වගේ ගානකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ සමානුපාතික අපි 100%ක්ම මම කියන්නේ මේ මිල සූත්‍රය කියන එක අපි හරියටම තාම ස්ථාපිත කරලා තියෙනවා කියලා. අපි යම් කිසි විදියකට ගණනය කරලා තමයි මේක කරේ. අපි මිල බොරතෙල් වල මිල අඩු වුණා අපි මේක අඩු කරනවා. මේ බොරුවට මම මේ කතන්දරයක් කියනව නෙමෙයි. අපි මේ වෙලාවේදී ගොඩක් මුදල් ඇමතුමා ආගමතුමා ජනාධිපතිතුමා එක්ක මේ කලිතේ සම්පත් ඇමතුමත් මමත් මේක සාකච්ඡා කරා. මෙහෙම අඩු කරන එකට අපිත් කැමති නෑ වැඩි කරන්න. අපිත් කාටවත් මිනිස්සුන්ට අපිත් කැමති අඩු කරන්න. නමුත් ඉන්දියානු තෙල් සමාගමෙන් වැඩි කර ඒගොල්ලෝ කිව්වා ඕගොල්ලන්ට වැඩි කරන්න නොකරත් අපි වැඩි කරනවා. ඒගොල්ලෝ වැඩි කිරීමෙන් අපිට තවත් පාඩු වුණා. ඇයි අපි අඩු ගන්න දෙන අපේ වැඩිපුර ඩීසල් පෙට්‍රල් ගහන්න පටන් ගත්ත මිනිස්සු. අපි ඒගොල්ලෝ වැඩි කරපු නිසාවත් නෙමෙයි අපිට මේ මට්ටම කරේ නැත්තම් රටේ ආදායමට ඒ වගේම බොරතෙල් මැලු අපිට ගොඩක් ආයතන ණයයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අපිට සල්ලි ගෙවන්න තියෙනවා එයා ලංකාව එක්ක සල්ලි ගෙවන්න තියෙනවා ඒගොල්ලන්ගෙන් අපිට එන්න තියෙනවා සල්ලි එතකොට ඒ වගේම අපි රුපියලේ අව මේ මොකද අව ප්‍රමාණය වෙච්ච එකත් එක්ක අපි පිට රටින් දැන් ඔබතුමාලාගේ දැනගැනීම පිණිස මම කියන්නේ අපි දැන් ටර්ම් ටෙන්ඩර්ස් වලට බඩු ගන්නෙ ස්පොට් ටෙන්ඩර්ස් නෑ මේ දැන් මේ මාසෙ ඉඳන් අපි දැන් ඒක ලෑස්ති කරලා තියෙනවා දැනට දැන් අපි හයක් ගෙනල්ලා තියෙනවා ටර්ම් ටෙන්ඩර්ස් වලට බඩු ඉතින් මේක අඩු කිරීමක උනේ ඒක නිසා බදු වැඩි කරා තමයි අඩු කරපු බඩු තමයි බදු ආයි වැඩි උනේ ඒ නිසා බොරතෙල් පැරලේ වැඩිවීමත් බදු වැඩි කිරීමත් දෙකම සිද්ධ වුණා ඉතින් මේටත් වඩා නමුත් මම එකක් කියන්න ඕන 2014 මිලට වඩා තවමත් අඩු මිලකට අපි දීලා තියෙනවා 2014 පහුගිය රජයේ සාලේදී වුණට වඩා අඩු මිලක් තමයි අද හැම දෙයක්ම අරන් බැලුවොත් නමුත් භූමි තෙල් මිලත් එක්ක මම හිතනවා අපිට ඉදිරියේදී මේ වෙච්ච වෙනස අපි දැන් හොයාගෙන තියෙනවා එතෙන්දී දීවරයන්ට වගේම ගොවිතැන් කරන අයටත් අපිට සහනයක් දෙන්න පුළුවන් වේවි කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි.